සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගීම නමස්කාරය වේවා සුපින්වත්නි මේ පිනතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි දායකත්වයේ රත්නපුර ගොඩකවෙල කවුඩුවාවේ පදිංචි උදිත් මහවිල මහත්මයා කාංචනා විජේසුන්දර මහත්මිය දිනායා මහවිල ඔමායා මහවිල යනුජ මහවිල කියන පින්වත් දරුවන් ඇතුළු පින්තුන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණයට මේ ස්ථානයට රැස්ුණා වූ සියලු දෙනාටත් ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාවට එකතු වෙන සියලු දෙනාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ ජීවිතේ හරි පරිස්සමට ඉස්සරහට යන්න ඕන එක. හේතුව මේ ලැබුණු අවකාශය අතිශයින්ම වටිනා අවකාශයක්. ඇයි මේ ගෙවෙන්නේ? බුද්ධෝත්පාදය. මේ වගේ වෙලාවක් බොහොම කාලෙකින් එන්නේ. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක් එන්නේ නැහැ එහෙම ලේසියෙන්. අපිට ජීවිතේ පොඩි අඩුපාඩු ඇති. අපේ ජීවිතවල කොච්චර අඩුපාඩු ඇද්ද? ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, එදිනෙදා ජීවිතේ නොඑක ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න කොම එක පැත්තකින් තිබ්බත් මේ වගේ අවස්ථාවක් ආයේ අපිට එන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක් එන එක පින්වත්නි අපට මේ හිතා ගන්නවත් බෑ. ඒක හරිම දුර්ලභ දෙයක්. ඒ බඳු දුර්ලභ අතිශයින් විශ්මිත අවස්ථාවකට ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ. ඇයි? දුක ඉවර කරගන්න පුළුවන්. මේ ජීවිතේ දුක නිමා කරගන්න පුළුවන්. ඉතින් ඒ දුක නිමා කර ගැනීම පිණිස අවශ්‍ය ජවය අපි තුල අඩු වුණොත් හරිම අසාර්ථකයි. දැන් සමහර කාල තියෙනවා දුක ඉවර කරගන්න උවමනාව තියෙනවා. පාර දන්නේ. දුක ඉවර කරගන්න ඕන කියන උවමනාව තමන්ගේ ඇතුලෙන් එනවා. නමුත් කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා පාර දන්නේ. කොච්චර අසරණයිද බලන්නකො. මේක දුකක්, මේ දුකෙන් මිදෙන්න ඕන, මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියලා ඔළුවේ වැඩ කරනවා. අදහස තියෙනවා. නමුත් මේ දුක ඉවර කරගන්නේ කොහොමද කියලා යාට හිතාගන්න බෑ. ඒක කොහොමද කරන්නේ කියලා යාට කිසිම වගතුගක් නැහැ. තේරෙන්නේ. එනිසා මේක ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. ඇයි? මේ සසර දුක ඉවර කර ගැනීමේ ශිල්පය බුදුරජාණන්සේ නමක් කර වෙන ලෝකෙ කවුරුවත් උගන්වන්නේ නැහැ. ඒකට වඩන්න ඕන දේ, පුරුදු කරන්න ඕන දේ, දුරු කරන්න ඕන දේ, වඩන්න ඕන, ඊට පස්සේ භාවේතබ්බ භාවිතා කරන්න ඕන දේ, සාක්ෂාත් කරගන්න ඕන දේ, විශේෂ ඥානයකින් දකින්න ඕන දේ, පූර්ණ අවබෝධයෙන් කරන්න ඕන දේ, විදර්ශනා කරන්න ඕන තැන විදර්ශනා කරන්න ඕන දේ, තමන්ගේ කෙලෙස් දකින්න ඕන විදිහේ කෙලෙස්ට අභියෝග කරන්න සතර සතිපට්ඨාන වඩන්න ඕන විදි, මේවා කවුරුවත් මේ මහපොළුවේ අපිට උගන්වලා නැහැ. බුදුරජාණන් විතරයි. අපේ අම්මා උගන්වලත් නැහැ, තාත්තා උගන්වලත් නැහැ, කවුරුත් උගන්වලා නැහැ. ඒ නිසා ශ්‍රේෂ්ඨම දේ මේ ධර්මයේ සම්මුඛ වීම. මේ ධර්මයේ හමුවීම තරම් සුන්දර දෙයක් තවත් නැහැ. මොකද මේ හමුවීම ඇතුලේ තමයි සම්පූර්ණ දුක නිමා කරගන්න අඩුපාඩු නැහැ. මේ අපි ඉස්සරහා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අඩුපාඩු නැහැ. මොකාකාරී අපේ ඇතුලේ තියෙන දෝෂයකට ඇතුළට යන්න ඇති වෙන්න පුළුවන් ධර්මයේ. ඒත් ඒ දෝෂය අයින් කරගත්තොත් මේ ධර්මයේ හරිම ප්‍රබෝධමත්. අදට 2600කට එහා පැත්තේදී අපගේ බුදුරජාණන්සේලා පහළ වෙල බුදුරජාණන්සේ පහළ වෙලා වදාළ ප්‍රබෝධමත් බවක් එදා තිබ්බද? ඒ ප්‍රබෝධය අදටත් එහෙම්ම තියෙනවා. අපේ ඇතුළාන්තය තුළ තියෙනවා නිකං කෙලෙස් එක අලස වෙච්ච බවක්, වික්ෂිප්ත බවක්, ඊට පස්සේ මුට්ටස් සතියක්, ඒ කියන්නේ මුලා වෙච්ච සිහියක් අපේ ඇතුලේ තියෙන නිසා අර ධර්මයට අපි එන්න එන්න දුරස් වෙනවා. ධර්මයෙන් එන්න එන්න දුරට යනවා. ඉතින් ධර්මය කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද කියනවනම්, එක පොටක් යාන්තම් පාද ගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. සරුව සම්පූර්ණ වෙලා ධර්මයක් දියුණු කරනවා කියලා එකක් වෙන්නේ නැහැ. ධර්මයේ පොම පරිස්සමට වඩාගෙන එක තැනකින් දුර්වලකම් ගොඩක් තියෙනවා. එක තැනකින් ධර්මයට පොට පාද ගත්තොත් ඉස්සරහට යනකොට අර තියෙන ඔක්කොම ප්‍රශ්න ටික විසඳලා යනවා. ඔයෙක් බලන්න පින්නොත් මේ ධර්මය අපට කරණ යහපත. එහෙම යහපතක් ලෝකේ කොහෙන්වත් වෙන්නේ නැහැ. කවදාවත් බුද්ධ ශාසනය අපිව බැහැර කරන්නේ, පන්සල් වලින් අපිව බැහැර කරන්න පුළුවන්, හාඳුරුරු අපිට නොසලකාරින් ඉන්න පුළුවන්. මොකද හාඳුරුරු අර පුද්ගල භවකින් ඉන්න නිසා සමහර අයට සලකනවා, සමහර අයට සලකන්නේ නැති වෙන්න පුළුවන්. එම් පැවිද්දෝ ඉන්න පුළුවන්, හැම සමාජයකම මෙහෙම ඉන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඔයාලා මතක තියාගන්න එක දෙයක්, අපගේ බුදුරජාණන් වහන්සේ අපිට කරපු යහපත, එතනදී බුදුරජාණන් වහන්සේ අපිව කවදාවත් බෙදලා වෙන් කළේ නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම අවකාශයකදී ඕනෑම විදියට ධර්මය ඇතුළට ගන්න පුළුවන් මට්ටමටයි මේ ධර්මය අපි ඉස්සරහා ප්‍රකට කරලා තියෙන්නේ. ඒ ප්‍රකට කරපු විදිය සමහර මේ පුංචි දරුවන්ට එහෙම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රකට කරපු විදියට අපි කොහොම හරි ඉස්සරහට ආවොත් එන එක අමාරුයි. ධර්ම ඉස්සරහා හිට ගන්න පුළුවන් එන එක අමාරුයි. ඒක හොඳ ශ්‍රද්ධාවක් තියෙන උන එක කරන්න. කෙලස් ටික කපාගෙන ඉස්සරහට එන්න ඕන. එතකොට ඒක ඉස්සරහට ආවට පස්සේ ඒ ධර්ම ඉස්සරහා අපි හිටගත්තොත් ධර්මී විසින් අපිට හොඳ හයියක් දෙනවා. ඔයාල ධර්ම ඉස්සරහා හිටගන්න අර සිහි නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් උදව්වක් ඕන. ධර්ම ශ්‍රවණින්, ධර්මී මතු කරන සත්පුරුෂයෙක්ගේ සේවනින් උදව්වක් ඕන ධර්ම ඉස්සරහා හිටගන්න. ඔයාල හිටගත්තොත් ඔයාලට ධර්මයට ඔයාලව දැర్శණේ වුණොත් ධර්මී විසින් අපිව පරිසම් කරගන්නවා. එන් ධර්මයක් නැති තැනක ඔයාලට මේ ජීවිතේ එපා වුණත්, මේ ජීවිතේ අසාර්ථකයි කියලා දැනුණත්, මේ කෙලෙස් වලට අභියෝග කරන්න ඕන කියලා හිතුණත්, එයාට හරියට ඒක කරගන්න බෑ. ඒක හරියට කරගන්න බෑ. නමුත් මේ වෙලාවේ අපිට ඒක හරියටම කරගන්න පුළුවන් මට්ටමකයි අපි ඉන්නේ. ඒකයි අපි තේරුම් ගන්න ඕන. මේ අපි ඉන්න අවකාශය කියන්නේ ධර්මයේ හරියටම දියුණු කරගෙන ධර්ම ප්‍රබෝධයෙන්, ධර්ම ආස්වාදයෙන් මුසපත්ති ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක අපි ඉන්නේ. මේ වගේ එකක් නම් ආයෙ එන්නේ නැහැ කවදාවත්. ආයෙ කවදාවත් එන්නේ නැහැ පින්වත්නි මේ වගේ අවස්ථාව. ඉතින් ඒ කාලේ සමහර අය හිටියා ඒගොල්ලන්ට අතහරින්න ඕන වුණත් අතහැරියත් ඒක හරියට කරගන්න බෑ. ඇයි? හරි පාරකින් හරි තැනට ඇවිල්ලා නැහැ. මේ ධර්ම මාර්ගය වුණත් හරියටම අල්ලගන්න ඕන. ගොඩාක් අද ඉන්නව අධර්මයට අහුවෙච්ච අය. ඒ අධර්මයට අහුවෙච්ච ගොඩාක් දෙනෙක් අහුවෙලා තින්නේ අධර්මයට, අධර්මයට කැමති නිසා නෙමෙයි, අවංක නිසා. අධර්මයට අහුවෙච්ච ලංකාවේ ගොඩක් අය ඉන්නවා. අධර්මවාදී කණ්ඩායම් ලංකාවේ ගොඩාක් ඉන්නවා. දැන් ධර්මයේ වගේ අධර්මයේ කියනවා. සිවුර පොරෝගත්තා ඉන්නවා, සුදුරෙදි දරාගත්තා ඉන්නවා, පුටුවලට සුදුරෙදි දාලා වාඩි වෙලා බණ කියන ස්ත්‍රීන් ඉන්නවා. ඒ ඉතින් ලංකාවේ ඒ වටත් මිනිස්සු යනවා. ඒ යන්නේ පින්වත්නි මේ ඒගොල්ලෝ අධර්මයට කැමති නිසා නෙමෙයි, අවංකකමට ඉගෙන තියෙන්නේ. නමුත් අහුවෙලා තියෙන වැරදි පාර, වැරදි පාරට ආවුනොත් එයා ආයෙත් පැටලිලා පැටලිලා කොහොම හරි ඔය අස්සෙම තමයි යට ඉන්න වෙන්නේ. අන්නේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් එයාට සාක්ෂාත් කරගන්න ලැබින්නේ මේ ජීවිතේදීම. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන වාසය කිරීමනේ අපේ ඉලක්කය. ඒක කරන්න බැරි වුණොත් යටත් පිරිසෙන් සෝවාන්වත් වෙන්න පුළුවන් නේ අපිට. ඒකට කිසිම බාධාවක් නැහැ නේ. නමුත් අර සෝවාන් වෙන්න ආපු අය තමයි ඔය රට පටලවගෙන ඉන්නේ. ඒක බුද්ධ, ඒක ඕනම කාලයක වෙන්න පුළුවන්. ඒක මිනිස්සෙක් හිටියා, එයාට හිතුණා මේ ජීවිතේ ඕනේ නැහැ, යන්න ඕන මේ හුදකලාවේ ගුණධර්ම දියුණු කරන්න කියලා. එයාට ධර්මයක් තිබ්බේ නැහැ. එයා එතනට ගියා, එයාට තිබ්බේ කැඳුමයි, අඩු යැපීමක් එයාට තිබ්බේ. එයා එක වස්ත්‍රයක් තමයි පාවිච්චි කළේ. ඒක හොදලා පිරිසුදු කරලා, ඒකයි බහුභාණ්ඩික නැහැ එයා. එයාගේ ජීවිතේ බොහෝ දේවල් එක ගනුදෙනු කරපු කමක් එයාට තිබුණේ නැහැ. අයාර තිබුණා ජීවිතය අඩු තක්සිරුවක් අවම යැපීම් ටිකක්. තයා ඇත්තටම ගෙදර නෝනට කියලා මට මේ ජීවිතේ පා මේ කාමයන් ආදීනෝ සහිතයි, මේ කාමයන්ගේ මිදෙන්න මම කැමති, කාමයන් අතහැරලා දාන්න මම කැමති කියලා කිව්වම් බිරිඳකෝ ආයෙනම් ඔයා මහන වෙනෝ නම් යන්න කියලා. ඊට පස්සේ යා යා හොඳ ගොවියෙක් කුඹුරු කොට කොට ඉඳලා තමයි යා මේ පැවිද්දට ගියේ. තයා එහෙම පැවිද්දට ගිහින් ඔන්න පැවිදි ගුණධර්ම දියුණු කරගෙන ටික කාලයක් හිටියා. පැවිදි ගුණධර්ම දියුණු කරගෙන ටික කාලයක් ඉන්නකොට යාට පින්වත්නි යාගේ පැවිදි ගුණධර්ම ඇතුලේ යා ටික කාලයක් වාසය කරනකොට ඉතින් යාට බොහොම සැහැල්ලු ජීවිතයක් තිබුණා. හරිම සැහැල්ලු යාට යාගේ ඒ ජීවිතය ඇතුළේ යාට තිබුණ පුදුම සැහැල්ලුවක්. ටික කාලයක් ඉන්නකොට යා හැමදාම ගල් ගුහාවට වෙලා ඉන්නකොට ඒ ගල් ගුහාවට මීයෙක් එන්න පුරුදු වුණා. ඉතින් මේ යාට මේක කරදරයක් වුණේ යාට තිබුණ එකම වස්ත්‍රයයි තිබුණේ. ගොඩාක් ඇඳුම් තිබෙන යා අඩු යැපීම් වලින් ජීවත් වුණේ. එයා හුදෙකලාවේ ගිහින් සීය පිටවනවා කියලා හිතාගෙන එයා ඉන්නකොට හැමදාම මීයෙක් ඇවිල්ලා අර අර ඇඳුම ටික ටික කණ්ඩ පටන් ගත්තා. අර මීයටත් කණ්ඩ මේකේ මුකුත් නැහැ. අර ඇඳුම කණ්ඩ පටන් ගත්තා. ඊට පස්සේ මෙයාට දැන් මේ කරදරයිනේ, මීයව මරන්නත් බෑනේ. දැන් මෙයා එක්තරා විදියක පැවිදි ජීවිතයකටනේ ඇවිල්ලා තියෙන්නේ, ශ්‍රමණ ජීවිතයකටනේ. ඒ ඒ මීයාගෙන් කරදරයට පූසෙක් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ පූසට මේ ළඟ පහතට මේ හරක් බලා ගන්න ඉන්න ගොපලු ළමයිකුට කියලා තිනවා, පුතා මේ මම මට විතරයි ආහාර ටිකක් බොහොම අමාරුවෙන් සපේ ගන්න, මං හුදෙකලායි බණ භාවනා කරන ඉන්නේ. ඔයා ඔයා මේ අපට උපකාරයක්, ඔයා පුළුවන් නම් පොඩි කිරි දොහල අරන් යනකොට පොඩි කිරි කෝප්පයක් පොඩ්ඩක් මටත් දීලා යන්න. ආසවනස මම ඒක කරන්නම් කිව්වලු. මේ බුද්ධ ශාසනේ මහා නෙච්ච කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් අර පැවිදි කණ්ඩායමේ ආජීවකව හැම කාලෙම ඉන්නෝනේ, පරිබ්‍රාජකව ඉන්නෝ, නිගණ්ඨයෝ ඉන්නවා, ජටිලයෝ ඉන්නවා, එක එක අයනේ. ඉතින් මෙයාත් අර හුදෙකලාවේ එක්තරා ගුණධර්මයක් දිනු කරලා අතහැරලා කෙලෙසුන්ගෙන් නික්මෙන්ට ඕන කියලා මොනවා හරි හිතාගෙන ගියපු මිනිහෙක්නේ. ඊට පස්සේ යා මොකද කරේ, ටික දවසක් යනකොට එයා ටික දවසක් යනකොට එයාට දැන් අර අර ළමයා හැමදාම ඕක ගෙනත් දෙනකොට ඉතින් මෙයාට හිතුණා මේක කරදරයි කියලා. එයා කියලා තියෙනවා මේ එහෙමනම් මේ ඒ කාලේ හරියට ගවයෝ හිටියනේ, එළ දෙනක් ගෙනත් දෙන්න කියලා. එතකොට ඉතින් එයා අඳුර කල්පනා කරන්න ඇති, ඒ පැවිදි දිනුව කරපු කෙනා කල්පනා කරන්න ඇති, දැන් ගවයෙක් හිටියොත් දැන් මෙයා ගොවිතැන ගැන කුඹුර ගැන දන්නේ නැති කෙනෙක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේ. එතකොට එයා හිතුවා මේ මටත් කිරි ටිකක් උදේට වළඳ ගන්න පුළුවන්නේ, අනික මේ පූසටත් දෙන්න පුළුවන්. මේ ඊට පස්සේ දැන් ගාවියෙකුට තනකොළ කපන්න ඕනාවට ඥාති ළමයෙකුට කියලා එන්න කියලා. එහෙම ඉන්නවනේ දැන් අපිට උපකාරයක් අවශ්‍ය වුණාම අපි කවුරු හරි ඉතවතෙකුට කියනවනේ පොඩක් කියලා මට උදව් කරලා යන්න කියලා. ඒ අර ළමයා ඉදදී ඊට පස්සේ අර ළමයා ඇවිල්ලා ඉතින් මේ හාඳුරුන්ටත් මේ පැවිදි කෙනාටත් උපකාර කරගෙන අර ගවයටත් තනකොළ ටික කපලා අර ඉතින් ඔහොම ඉන්නවා සාමාන්‍යයෙන්. මේ තරුණයෙකුට ඉතින් මේ විවාහයකට කාලය යනකොට අවුරුද්දාසයක් 17ක් වෙනකොට මේ කොල්ල අර ගැලේට එන දරට එන ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් හදාගත්තා. හුදෙකලාවේ ඉන්න එකනේ. ඊට පස්සේ දවසක් මේ කොල්ල මොකද කරේ, අර තරුණියත් අරගෙන මේ ගල් ගුහාවට ආවා. ඊට පස්සේ මේ ස්වාමිනාසිකුවා මම ඉතින් ස්ත්‍රීන් වාසය කරන තැනක මම අපි ඉන්න හොඳ නැහැ, අපි එක්තරා පැවිද්දක් දිනු කරන්න කියලා එතනම තිබ්බ වෙන ගල් ගුහාවක් පෙන්ලා තියෙනවා. එහෙනම් ඔය දෙන්න මේකටලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේ දෙන්න ජීවත් වෙන්නත් ඕනනේ. අඩු තක්සේරුවක් තමයි ජීවිතේට තිබ්බේ. නමුත් ජීවත් වෙන්න ඕන ගමට ඔන්න ටික කාලෙකින් දරුවෙක් ලැබුණා. ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් හේන් ගොවිතැන් කරන්න පටන් ගත්තා. අර අර තරුණියයි දෙන්න හේන් ගොවිතැන් කරන මේගොල්ලෝ ළමයෙක් හම්බුණා. ඒ ළමයා දාලා යන්නේ අර තාපසයා ළඟ. ඔන්න බලන්න හරියට අතහැරීම ධර්මයක් හරියට කරගන්න බැරි වුණාට පස්සේ නිවැරදි ධර්මයේ කුමක්ද කියලා දන්නේ උවමනාව තියෙනවා. නිවෙන්න ඕන, දුක අවසන් කරන්න ඕන, මේක දුකක්, මේක ඉපදෙන මැරෙන සසරේ මේ දුක නිමා කරන්න ඕන, මේක හරි වෙහෙස කරන්, ඒක උවමනාව තියෙනවා. හරියට ධර්මයක් නැති වුණාම අමාරු වැටෙන විදිය. ධර්මයක් නැති වුණාම ඔහොම අමාරු වැටෙන්න පුළුවන්. දැන් බලන්න එයාට ගිහි ජීවිතෙන් ඇවිල්ලා එයාට දැන් සිද්ධ වුණේ මොකද්ද? ගිහි ජීවිතෙන් ඇවිල්ලා එයාට සිද්ධ වුණේ ආයෙත් දරුවෝ නලවන්නමයි. පැවිද්ද ඇතුළෙත් එයාට සිද්ධ වුණේ දරුවෝ නලවන්න. ඒකයි පින්වත්නි, භික්ෂුවක් වුණත් හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද පිරිත් නූලේ වේසෙන් මාරයා ඉන්න පුළුවන්. පිරිත් නූලේ වේසෙන් මාරයා ඉන්න පුළුවන්. ඉතින් ඒක මහ විශාල ප්‍රශ්නයක් ඒක. ඒක ලොකු ගැටලුවක් ඒක. ඒකයි පොඩි ගැටලුවක් නෙමෙයි. ඉතින් ඒවා ප්‍රශ්න ඇත්තටම. දැන් මට මතකයි එක හාඳුරු කෙනෙක් හිටියා. එයා ඇත්තටම මේ විවාහ වෙලා දරු මල්ලුන්ගේ වැඩ ටිකක් ඉවර කරලා මෙමහන වෙච්ච කෙනෙක්. අපි ඉන්න ආරාමික කාලයක් ඒ ස්වන සිටියා. කාලයක්ම හිටියා. ඉතින් ඒ ස්වාමිනාසේම කාලයක් ඉඳලා, ඉතින් ඒ ස්වන මං ওই ගොඩාක් කාලයකට කලින් එච්ච දෙයක් කියන්නේ, එයා ඉතින් හොඳට ගොවිතැන් එහෙමත් හොඳට දාන්න මිනිස්සෙක්. එතන ඒ පන්සලේ හිටපු හාඳුරුන්ටත් කිසි ධර්මයක් නැහැ. ලොකුවට ධර්මයක් නැහැ. ඒ හාඳුරුන්ටත් ඕන මේ සංස්ථාව පවත්වගෙන යන කවුරු හරි කෙනෙක්. ඉතින් ඒ නිසා ඔය ඒ ඉඩම එහෙම සුද්ධ පවිත්‍ර කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා ගිහින් ඒවාට මැදිහත් වෙනවා. ඉතින් මැදිහත් වෙනකොට අර අලුතින් මහාන වෙච්ච ටිකක් දරු මල්ලොත් හදලා යුතුකම් වගකීම් කරලා මහාන උනේ. එයා මොකද කරේ, පුළුවන් තරම් අර ඒ පන්සල් භූමිය සුද්ධ කරන්න පටන් ගත්තා. හොඳට ඒ පන්සල් භූමිය සුද්ධ කරනවා දැන් එයා. අර අලුතින් මහාන වෙච්ච කෙනා. ඉතින් බුදුන් වඳිනවා, වතපිළිවෙතක් ටිකක් කරනවා. නමුත් එයාගේ ප්‍රධාන වැඩේ උදේට දානි වළඳලා ගිහින් අර ඉඩම සුද්ධ කරනවා. එතකොට ඉඩම සුද්ධ කරනවා. ඉතින් එයා හොඳ ඊට පස්සේ ඒකට ආයෙන පිහි අරව මේව හදා ගන්නවා. ඉතින් අපි දවසක් ඔය වැඩේ කරන්න එපා, ඔබ වහන්සේ පස්සේ වයසට ගිහින් පැවිදි වුණේ. ඔබ වහන්සේ පිළිවෙත් පුරන්නකො. මිහි පිළිවෙත් පුරන්න බැරි නම් ඕන තැන ගිහින් පිළිවෙත් පුරන්න ඕන කියලා කිව්වා. මේ හාඳුරු මොකද කරන්නේ, යාණ්ඩ පිටත් වුණා. ආ ඇත්ත තමයි මේ කියන්නේ. මෙතන නම් මේ මට පිළිවෙතක් පුරා ගන්න බෑ, මේ කුඹුරු ඉඳන් සුද්ධ කර කර ඉඳ වෙන්නේ කියලා එයා වංකෝ ඒක පිළිගත්තා. ඉතින් එයා මන් දැක්ක යා යනකොට අර පිහියත් බෑක්කේ දාගෙන යනවා. ඒ කියන්නේ යා ආයෙත් ගිහින් ඕකමයි කරන්නේ. ඒකත් බෑක්කේට දාගෙන, ඒ කියන්නේ එකෙන් තේරෙනවා මේ ධර්මයේ දියුණු කරන්න ආපු මිනිහෙක් පවා පටලෝ ගන්නවා. මේ වෙලාවෙහෙම පැටලෙන වෙලාවක්, එහෙම පැටලෙන වෙලාවක ගිහි ඕගොල්ලෝ ගැන මොන කතාද? පැවිද්දෙකුටත් පැවිදි ආර්ය ශ්‍රාංග මාර්ගයේ දියුණු කරන්න ඇවිල්ලා, සතර සතිපට්ඨානෙ දියුණු කරන්න ඇවිල්ලා, විදර්ශනා කරන්න ඇවිල්ලා, එයත් සතිපට්ඨානෙ අතාරිනවනම්, එයත් විදර්ශනා කරන එක අතාරිනවනම්, එයත් චිත්ත විමුක්තිය අතහැරලා දානවනම්, එයත් ප්‍රඥා විමුක්තිය අතහැරලා දානවනම්, මේ එදිනෙදා කාමභෝගී ජීවිතයේ ගෙවමින් දරුමල්ලු නලෝ නලවා, එදිනදා කාමභෝගී ජීවිතයට වටිනාකම් දිදි ඉන්න සාමාන්‍ය මිනිහෙකුට වරදිනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. වරදිනවා. මේ බණ කියන්න ආපු මහත්තුරු කොච්චර ඉන්නවද වරද්ද ගත්ත අය? මේ බණ කියන්න ආවිල්ලා පුදුම හදිස්සියකින් සමහර අය, පුදුම උවමනාවක්, භාවනාව ගැන, චිත්ත සමාධිය ගැන පුදුම උවමනාවකින් ආපු මිනිස්සු ආන්න කෙලෙස් සහගත ලෝකේ දැන් ආයෙත් දුවනවා. සමහර මන් දන්න මහත්තුරු ඉන්නවා මෙහි බණත් කියෙව්වා පහුගිය කාලේ. සමහර මහත්තුරු සමහර මහත්තුරු කොච්චර වැටුණාද කියනවනම්, සමහර මහත්තුරු එහෙම බණ කියා කියා ධර්මයට සාදුකාර දිදී හිටි ආන්න දැන් ආයෙත් කෙලෙස් එක්ක හැපි හැපි ඉන්නවා. ලාමක දේවල් එක්ක ගනුදෙනු කර කර ඉන්නවා. ඒ සමහර මහත්තුරු විශ්‍රාම ගිහින් තියෙන ධර්මයේ දියුණු කරන්න කියලා ඉතාන. අන්න විශ්‍රාම ගියාට පස්සේ ආයෙත් තුඩු දෙකක් හොයාගන්න වටේට කැරකෙනවා. කොහොමද ඒ වැටිල්ල? ඒ නිසා විශ්වාස නම් කරන්න එපා මේ හිත. හොඳට සිහි නුවණ විශ්වාස කරන්න. සිහි නුවණක් තියෙන මිනිහෙකුට වරදින්නේ නැහැ. සිහි නුවණක් තිබ්බොත් වරද. හොඳට වීරිය කරන්න ධර්මයේ. ධර්ම මාර්ගය තුල හොඳට වීරිය කරන්න. වීරිය කළොත් වරදින්නේ නැහැ. වීරිය කරන මිනිහෙකුට වරදින්න විදිහක් නැහැනේ. වීරියක් තියෙන මිනිහෙකුට කවදාකවත් වරදින්නේ නැහැ පින්වත්නි. බුද්ධ ශාසනය මත හොඳට වීරිය කරන්න. හොඳට වීරිය කරන්න. ඒ බුද්ධ ශාසනය මත වීරිය කළොත් ඒ වීරිය, ඒ කියන්නේ එක පැත්තකින් කරන්න, ගොඩාක් හැම පැත්තෙම වීරිය කරන්න එපා. මේ ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගෙවන මිනිහෙකුට හැම පැත්තෙම වීරිය කරන්න පුළුවන් කියලා එකක් නැහැ. එතකොට දැන් පුළුවන් තරම් එක, ඒ කියන්නේ යම්කිසි ගුණධර්මයක් එක පැත්තකින් දියුණු කරන යන්නකෝ. දැන් ඇස හරහා කියමුකෝ. දැන් අපිට තණ්හාව නිරුද්ධ කරන්න ඕන නම් තණ්හාව උපදින පැති ප්‍රධාන වශයෙන් හයක් පෙන්වනවානේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. ඔක්කොම තණ්හාව නිරුද්ධ කරනවා කියලා කියනවනම් එයාට ඒක කරන්න බෑනේ. ඒ කියන්නේ මහවැලි ගඟ වගේ ගඟක් එක පාරම එක තැනම අනිත් පැත්තට හරවන්න බෑනේ. මහ විශාල ජල කඳක් ගලන විශාල ගංගාවක් එක පාරටම අනිත් පැත්තට උඩුගම්බලාගෙන හරවනවා කියලා එකක් නේ. ඒක කරන්න බැරි එකක්. හැබැයි ඒකට වෙනම ශිල්පයක් තියෙනවනේ. එතකොට ඒකට අයිති වෙනම අයෝමය වැඩපිළිවෙලක් තියෙනවානේ. එතකොට දැන් ওই පින්නතුල්ලා හැම පැත්තෙම තණ්හාව නම් කොතනවත් හැදෙන්න ඕනේ නැහැ. ඒක නිරුද්ධ කරන්න ඕන නිරෝධ ධර්මයක්මයි. ආයේ කතාවක් නැහැ, වාදයක් නැහැ. නමුත් එක පැත්තකින් තණ්හාව කැඩෙනකොට අනිත් පැතිවලත් කඩාගෙන වැටෙනවා. අන්න ඒකයි විශේෂත්වය. ඒකට තමයි වීරිය කරන්නේ. එතකොට ඉතුරු පැතිවලත් තණ්හාව ටික 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 දුරු වෙනවා. මම රූප තණ්හාවද දුරු කරන්නේමි, ශබ්ද තණ්හාවද දුරු කරන්නේමි, ගන්ධ තණ්හාවද දුරු කරන්නේමි, රස තණ්හාවද දුරු කරන්නේමි, පොට්ටබ්බ තණ්හාවද දුරු කරන්නේමි, ධම්ම තණ්හාවද දුරු කරන්නේමි කියලා දුරු කරන්නේමි දුරු කරන්නේමි කියලා හිතාගෙන වීරිය කළොත් ඒකත් නරක නෑ. හැබැයි එක පැත්තකින් මේ ප්‍රශ්නේ විසඳගෙන ගියොත් අනිත් පැති වලින් නිකන් කඩා වැටෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ ශිල්පය. එක පැත්තකින් ප්‍රශ්නේ විසඳ ගන්නකොට සියලු පැත්තෙන් ප්‍රශ්න විසඳෙනවා. සියලු පැති වලින් ප්‍රශ්න විසඳ ගන්නම් කියලා හිතුවොත් එයාට ප්‍රශ්න විසඳ ගන්න වෙලාවක් ඉන්නේ නැහැ. එක්කෝ එයා හිතනවා වැඩ ඉවරුනාම කරනවා, විශ්‍රාම ගියාම කරනවා, හවස් කාල කරනවා, හවස හිතනවා උදේ කරනවා කියලා, එක්කෝ හිතනවා කාලා කරනවා කියලා, දැන් කෑවා බඩගි මේ ස්මෘතාව නිසා බෑ පස්සේ කරනවා කියලා හිතනවා, එක්කෝ දරුවන්ගේ වැඩ ඉවරුනාම කරනවා, හැමදාම කරනවා කරනවා කියලා ඉන්නවා. එයා කවදාවත් කරන්නේ නැහැ. ඇයි මේක කරන්න බෑ? සාමාන්‍ය ජීවිතය ඇතුළේ මේක කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි යම් මිනිහෙක් මේක ටික ටික කළොත්, යම් මිනිසෙක් මේක පොඩ පොඩ කළොත් එයාට මේක කරගන්න පුළුවන්. එක පැත්තකින් ටික ටික ගුණධර්ම හැදුවොත් හැම පැත්තෙම ගුණධර්ම හැදෙන්න ගන්නවා. ඒකට ඒකට හොඳ ජවයක් ඕන. ඒ ජවයට බුද්ධ ශාසනයේ වීරිය කියලා කියන්නේ. වීරිය එක 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 විදිහට කරන්න ඕන. අන්න ඒක තමයි විශේෂත්වය. වීරිය කියන එක එක විදිහට කරලා බලන්න ඕනේ. එක එක විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. එකම විදිහට කරලා බෑ. එක එක විදිහට මේක පුරුදු කරලා බලන්න ඕන. දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ අපි රූප තණ්හාව දුරු කරන්නෙමි කියලා හිතක් තියෙනවනේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ශබ්ද තණ්හාව දුරු කරන්න ඕනේ නැද්ද? හැම තැනම ස්වාමිනස් තණ්හාව හැම තැනම දුරු කරන්නෙමි කියලා හිතලා මේ වෙලාවේ අපිට මොකුත් කරගන්න බෑ. මොකද අපේ ප්‍රඥාව බොහොම හීනයි. එක පැත්තකින් වැටෙනකොට අනිත් පැති වලිනුත් වැටෙන්න ගන්නවා. අනිත් පැති ගැන අපි සංවේදී නෑ. හැබැයි කෙලෙස් රිංගන එක අඩු වෙනවා අනිත් පැති වලිනුත්. සියලු තණ්හී සියලු තණ්හාව දුරු කරන්නෙමි කියන සිතකට ලොකු ජවයක් නෑ. ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. එක පැත්තකින් බලන්න මේක පොඩ්ඩක් දියුණු කරන්න. ටිකෙන් ටික බලන්න මේක දියුණු කරන්න. එතකොට දැන් අපි හිතමුකෝ රූප තණ්හාව කියලා. එතකොට රූප තණ්හාව උපදින්නේ කොයි මට්ටමේද? රූප තණ්හාව උපදින්නේ ඇසට රූප පේන මට්ටමේදී විතරයි. ඇසට පේන මට්ටමේදී විතරයි. එතකොට රූප තණ්හාව කියන එක ගොඩනැගෙන්නේ වර්තමානයේ විතරයි. පොඩි ලේසිකමකුත් තියෙනවා. අතීත තණ්හාවද අනාගත තණ්හාවද දුරු කරන්නේ මි කියලා ගන්නෑ. මේ ඔක්කොම එක පාර කරන්න බෑනේ. හැබැයි මේක එක පැත්තකින් කරනකොට ඉතුරු පැති දුර්වල වෙලා, ඉතුරු පැති වෙලත් කෙලස් ටික කඩාගෙන වැටිලා ධර්මයේ පැත්තට යාව හොඳට විවෘත වෙනවා. මේ ඔක්කොම කරන්නම් කියලා දඟලන එක නී පින්වත් නී එකක්වත් කරගන්න බැරි වෙන්න හේතුව හැම පැත්තෙම ප්‍රශ්න විසඳ ගන්න ඉතින් එපා. එක පැත්තකින් විසඳ ගන්න බලනකොට පරස අනිත් පැත්තෙන් ඔක්කොම විසඳුම් ටික නිකාම හැදෙනවා. නිකන් හැදෙනවා. දැන් උදාහරණයක් විදිහට ඇහෙන් රූප දකින මට්ටමේ විතරනේ රූප තණ්හාව තියෙන්නේ. පේන මට්ටම ඇතුලේ විතරනේ රූප තණ්හාව තියෙන්නේ. ඒතර ඔය පින්නතුන්ලා උදෙන්ම නැගිට ගමන්ම ජවයේ ගන්න. අදනම් ඇසට රූප ප්‍රියමනාප රූප පෙනී, අප්‍රියමනාප රූප පෙනී. ඒ ප්‍රියමනාප රූපය තුල අවිද්‍යාවත් අප්‍රියමනාප තුල රූප තුල දෝමනස්සයත් පදනම් කරගෙන තෘෂ්ණාවට එකතු නොවෙන්න මම උත්සාහ කරන්නෙමි කියලා උදේම සිතක් උපදවනවා. සිතක් එක සිතක් උපද්දවන්නේ. උදේම සිතක් උපදිනවා. ඒ දවසේ ප්‍රබෝධමත් අවකාශයේ අලුයමනි උදේනි. එතකොට ශබ්දතන ලස්සන ශබ්දත් ඇහෙයි. ඒව ගැන නෑම පැත්තෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන එකයි මම මේ කියන්නේ. එතකොට ඒ පැත්තෙන් හැදෙන තණ්හාව කඩන්නේ කවද්ද? ඒව නිකන් වැටෙයි. එක පැත්තකින් ලස්සනට ධර්මයට පාර හදාගත්තාම ලේසි එකක්. අපි දන්නේම නැතුව අනිත් පැති වලිනුත් කෙලස් ටික බොම බිඳ වැටෙනවා. මොකද යාගේ හිතෙන් අවිද්‍යාව බැහැර වෙන්න පටන් ගන්නවා. මේ අවිද්‍යාව පදනම් කරගෙන පින්නොත් හැම පැත්තෙම තණ්හාව වැඩිනේ. අවිද්‍යාව නිරුද්ධයි නම් තණ්හාව නිරුද්ධයිනේ. අවිද්‍යාව කඩන්න හැම පැත්තෙම දඟලලා මහන්සි වෙන්න දෙයක් නැහැ පින්නොත්නි. එච්චර දඟලලා මහන්සි වෙන්න දෙයක් නැහැ. මොකටද එච්චර මහන්සි වෙන්නේ? මේ හරි පහසුවෙන් ධර්මීය දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙලාවක් නේ මේක. එතකොට දැන් උදේම යා උපදවන මොකද්ද? අද නම් ඇහැට ප්‍රියමනාප රූප පෙනේවි. අප්‍රියමනාප රූපත් පෙනේ. අනාත්ම ලෝකයක් නිසා අද මට පාලනය කරන්න බැරි මට්ටමට ඇහැ මම පවතිවි. ප්‍රියමනාප රූප බලනවා අප්‍රියමනාප රූප නොබලනවා කියලා එකක් මට පාලනය කරන්න බෑනේ. එහෙනම් ආත්මයිනේ. ඔයාලට පුළුවන්ද මාව බලලා ඉතුරුව නොබල ඉන්න පුළුවන්ද? ඉස්සරහා බලන්නේ බෑනේ. ඔයාලට පුළුවන්ද පණිදියක් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් කරගන්න මේ සවනස් විතරක් පෙනේවා ඉතුරු රූප සියලු නොපෙනේවා? එහෙම බෑනේ පාලනය කරන්න. ඇස් තියෙන මිනිසුන්ට රූප පේනවා. ඒක නවත්තන්න බෑ. අනාත්ම ලෝකයක්නේ. එතකොට අද මට අවිද්‍යාව පදනම් කරගන්න රූපත් පේන්න පුළුවන්. දොම්නස පදනම් කරගන්න රූපත් මට අද පේන්න පුළුවන්. මේ දෙකටම අදාළ වන රූප මට අද පේන්න පුළුවන්. මේ දෙකටම අදාළ වන රූප මට පේන්න පුළුවන්. මේ දෙපැත්තටම අදාළ වන රූප අද දවසේ මට පේන්න පුළුවන්. මේ දෙපැත්තටම අදාළ වන රූප අද දවසේ මට දකින්න ලැබෙන්න පුළුවන්. අවිද්‍යාවටයි දෝමනස්සයටයි දෙකටම අදාළ වන රූප අද මට පේන්න පුළුවන්. ඒ රූප දකින්න කලින්ම එයා සිතක් උපදවනවා. කොහොමද? අවිද්‍යාවටයි දෝමනස්සයටයි අදාළ රූප මට පෙනිලා රූප තණ්හාව දක්වා මේ ප්‍රශ්නේ උඩුදුවන්න පුළුවන්. මට රූපේ අතහැරුණොත් උඩුදුවන්නේ නැහැ. අයි මට රූප අතාරින්න බෑනේ. මගේ හිතේ අවිද්‍යාව තියෙනවනේ. අවිද්‍යාව කියන මක්කටාලේ පෙනිසයි මේවා දැවටින්නේ, තැවරින්නේ කොහොල්ලේ වගේ. අවිද්‍යාව නැත්තම් මේ තැවරෙන්නේ නැහැ ඇතුලේ. තණ්හාව තැවරෙන්නේ නැහැ. රූප දැවටින්නේ නැහැ සිතේ. රූප භවයකට යන්නේ නැහැ. භවය කියන්නේ ඒ දැක්ක රූප සම්බන්ධ මතකයකට යන්නේ නැහැ. කෙලෙස් එක එකතු වෙච්ච, කෙලෙස් එක කවලම් වෙච්ච, කෙලෙස් එක සම්මිශ්‍රණය වෙච්ච මතකයකට යන්නේ නැහැ. එහෙම ගියාමනේ රූපේ පදනම් කරගෙන කර්ම රැස් වෙන්න පටන් ගන්නෙ. අතහැරුණු කිසිම රූපයක් අපට කර්ම සංස්කාර ගොඩනඟලා නැහෙනි. අල්ලගත්ත රූපමනේ කර්ම සංස්කාර ගොඩනඟලා තියෙන්නේ පින්වත්නි. මේ தත්ත්වය ඉතා හොඳින් තේරුම් ගන්න. මේක තේරුම් ගන්න පින්නවත්. මේක තේරුම් ගන්නව හැර වෙන අපිට විසඳුමක් නැහැ. උදේම සිතක් උපදවන්න. දැන් හෙට ඉඳලා පටන් ගන්න මේ වැඩි. බලන්නකෝ තණ්හාව එක දිකට එක පෙළට වැටෙන්නේ නැද්ද කඩාගෙන කියලා කල්පනා කරලා බලන්නකෝ. මෙහෙම කරාම හරියන්නේ නැද්ද කියලා. හැමදාම උදේට සිතක් උපදවන්න. අද මට රූප පෙනේවි. මට හැක් තියෙන නිසා රූප දකින්න ලැබෙනවා. රූප පේන මට්ටමේදී ප්‍රියමනාප අප්‍රියමනාප රූප පදනම් කරගෙන අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයකට මම යන්නේ නැහැ. අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයක් ඇතුලේ රූප තණ්හාවට අවකාශේ නම් අද මං හදන්න නැතු ඉන්න උත්සාහ කරනවා කියලා සිතක් උපදවනෝ. අන්න ඒකට කියන්නේ මොකද්ද? වීරියේ ඍද්ධිපාදය. තණ්හාව නිරුද්ධ කිරීම පිණිස පූර්ව චේතනාවක් උදේ ආ හදාගෙන බලන්නකෝ. යා උදේ නැගිට ගමන් වීරිය ඍද්ධිපාදයයි පුරුදු කරලා තියෙන්නේ. ඒකයි මං කිව්වේ මේකට යෙදෙන එක එක විදියට වීරිය පාවිච්චි කරන්න ඕන කියලා. මොකද මේ දවස්වල අපේ වීරිය සම්බන්ධ දේශනා යන්නේ. වීරිය සම්බන්ධ දේශනා කීපයක් තමයි අද මේ දවස්වල යන්නේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන මේ தত্ত্বය. මේක අපිට හොඳට තේරුම් ගත්තොත් අපිට කවරදින්නේ නැහැ පින්වත්නි. ඉතින් මේක තේරුම් ගන්න. මේ தත්ත්වය ඉතා මනවින් දකින්න තේරුම් ගන්න. ඊට පස්සේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ ඇති වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඇතිවෙන්න ඕන දෙයක් තමයි ඒ ඒ පුද්ගලයා තුළ මේ රූප දකින මට්ටම තුළ අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයකට නොයාම පිණිස සිතක් උපදෝපු එකම කුසලය, උපන් කුසලයක් ඒක. නූපන් කුසලය මොකද්ද? මේ රූප දකින මට්ටමේදීම අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයකට නොයාම පිණිස ජවයක් ගන්න ඕනේ. ඒක ඉපදිච්ච නැති කුසලයක්. ඉපදිච්ච කුසලය මොකද්ද? ඉපදිලා දැන් මේ ඉපදිලා මොකද්ද? අද දවසේ නම් ප්‍රියමනාප රූපත් හම්බ වෙයි, අප්‍රියමනාප රූපත් හම්බෙයි. අයි මම දන්නේ නැත්තේ හරියට මේ අනාත්ම ලෝකයකනේ මම ඉන්නේ. අනාත්ම ලෝකයක් ඇතුලේ ප්‍රියමනාප රූපද අප්‍රියමනාප රූපද දෙකම මට මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි ප්‍රියමනාප රූපේ පදනම් කරගෙන අවිද්‍යාවත්, අප්‍රියමනාප රූපේ පදනම් කරගෙන දුම්නස්සකටත් මම නම් අද එකතු වෙන්නේ නෑමයි නෑමයි. පුළුවන් තරම් මම මෙහෙම ඉන්න උත්සාහ කරනවා. වැඩේ අසාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් පූර්ව සිතක් උපදවපු එක කුසලයක්. ඒ ඒ විදිහට උපදවන හැකියාවට අපි කියන්නේ ඒක නිතර නිතර කරන හැකියාවට. ඒක නිතර නිතර කරන හැකියාවට. ඒක නිතර නිතර කරනවා. ඒ ඒ සිතුවිල්ල නිතර නිතර උපද්දවනවා. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ පින්වත් නිවීරිය එරදිපාදේ. බලන්නක යා එදිනෙදා ජීවිතය ඇතුලේ නී බෝධිපාක්ෂිකයන් වැඩුවේ. එතකොට ඒක යාතුල ඉපදිච්ච කුසලයක්. ඒ කියන්නේ වෙනායට නැති එකක් නේ යටිපදිලා තියෙන්නේ. වෙන අයෝක කරන්නේ උදේම නැගිටලා ඉක්මනට දඩු විඩි ගාලා දඟලලා උයලා පිහලා ඔක්කොම ඔෆිස් යනවා, කනවා, බොනවා, ඔවා මේවත් එක්ක ඉන්නවා. වෙන මිනිසුන් උපදිච්ච නැති කුසලයක් යට ඉපතිලානේ. ඉපදිච්ච නැති කුස සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට උපදින්නේ නැති, සමහර පැවිද්දොන්ට පවා උපදින්නේ නැති කුසලයක් ඒ මනුස්සයාට ඉපදිලා. යා සමහර පන්සල් නිතර යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ආන්දරු ඇසුරු කරලා කොයි වෙලාවෙත් ආන්දරුවේ කැඟැලුම්කම් පාන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට ඒ කුසලය ඉපදිලා. එහෙනම් බුද්ධ ශාසනය ඊළඟට තියෙන ඉතා වැදගත් ප්‍රවාහයක් මොකද්ද? උපන් කුසලය දකින හැකියාව සහ නූපන් කුසලය උපද්දෝන හැකි. නූපන් කුසලය උපද්දෝන කියන ඉපදිච්ච නැති කුසලයක් තියෙනවා. එහෙම පූර්වසිත තිබ්බට ඒක ඉපදිච්ච කුසලය, නූපන් කුසලය, රූප දකින මට්ටමේම සිත උපේක්ෂාවකින් තියාගන්න එක නූපන් කුසලය. ඒක උපද්දවන්න තමයි ඊට පස්සේ ආ බලන්නේ. ඇයි අරකට කිට්ටුම කුසලය තමයි උපද්දවන්නේ. දැන් වීරිය සම්බන්ධ කතා කරද්දී අපි ඉතා පැහැදිලි දෙයක් මේ පහුගිය කාලේ දේශනාවල කිව්වා. වීරිය සම්බන්ධ දේශනා 20ක් විතර අපි කරන්න හිතාගෙන ඉන්නවා. ඒක එක දේශනාවක් විදිහට මේක ගත්තත් කමක් නැහැ. අද දවසේ මම අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයට අදාළ වෙන ආකාරයට, රූප තණ්හාව ගොඩ නැගෙන්නේ නැති ආකාරයට මම පරිස්සම් කරගන්නවා මගේ ඇහැ. මම පරිස්සම් වෙනවාද කියලා යම් කෙනෙක් කලින්ම සිතක් ඉපදවීම වීරියේ ඍද්ධිපාදයක්. යා වීරිය කරනවා ඒකට. ඒකට උදෙන්ම නැගිටලා උත්සාහවත් වෙලා හැම උදෑසනකම යා වඩන්නේ වීරියේ ඍද්ධිපාදේ. වීරියේ ඍද්ධිපාදේ. එයා වීරිය කරනවා. එයා ප්‍රශ්නේ විසඳගත්ත මිනිහෙකුත් නෙමෙයි. රූප තණ්හාවෙන් යාගේ සිත මිදිලා නැහැ. නමුත් එයා උත්සාහ කරමින් ඉන්නවා. ඒ උත්සාහයට තමයි වීරිය ඍද්ධිපාදේ කියන්නේ. ඒ වගේ මේ වීරිය ඍද්ධිපාදයේ තුලම උපන් කුසලයක් ඉපදිලා යන බලනු එකට එකට ගුණධර්ම පෑහෙන පුරව. එකක් නිසා අනිත් ගුණධර්මා වලියට ලොකු ජවයක් ලැබෙන විස්මිත බව බලන්න පින්වත්නි. එතකොට උපන් කුසලය කියන්නේ ඒක. එයාගේ ඒ ඉපදුනේ යාගේ කුසලෙමයි. නූපන් කුසලෙම මොකද්ද? ඉපදිච්ච නැති එක. හැබැයි රූප දකින මට්ටමේම අවිද්‍යා දෝමනස්ස සාගතයට හිත නොයා සිත උපේක්ෂාවකට පත් කරගෙන වාසය කරන්න තරම් එයාට හයිය නැහැ. එයා රූප පේන මට්ටමේදීම ඔය වැඩේ කරන්නට ඕකට එකතු වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ප්‍රියමනාප රූප, අප්‍රියමනාප රූප කියන දෙකටම එයා ප්‍රතිචාර නොදක්වා සිත මැදහත්ව තියාගෙන ඉන්නවා. ඒ මැදහත්ව තියනවා කියන එකට හොඳම දේ තමයි රූප ගවේෂණයකට යන්න නැතුව ඉන්නවා. ලස්සන රූප අපි දකිනවා, දැක්ක ගමන් දෘෂ්ටි මාත්‍රයකින් අතහැරලා දානවා. ආය හැරිලා බලන්නේ නැහැ රූප දිහා. අප්‍රිය අමනාප රූප හම්බෙනවා, හැරිලා බලන්නේ. නැවත බැල්මකට යන්නේ. නමුත් පේන මට්ටම නෑ නෙමෙයි. දැන් ඔක දිව පැත්තෙම කිව්වොත් එයාට අපි හිතමුකෝ රස කෑමක් කනවා කියලා, ඔන්න එයා කැවුම් කන්න ආසයි. එතකොට එයා කැවුම් කනකොට එයාට රස දැනෙනවා. එයා රසයේ විඳිනවත්. හැබැයි එයා ඒ රසයේ දිහා දැනෙනකොට අපිට දැන් අපි රස කෑමක් කනකොට ඒ රස දැනින්න අපේ ඇහැ යන්නේ කොයි පැත්තටද? ඒ කෑම එක පැත්තට නේ ඇහැ යන්නේ. අන්නේ ඇහැ ගෙනියන්නේ ඒ කෑමික පැත්තට අන්නේ එකයි. දැන් රස දැනෙන එක සම්බන්ධ මානසික ප්‍රවාහයක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඇහැ යනවා කැවුම් ගෙඩිය පැත්තට. හොඳට බලනකොට රස දැනෙනකොට ඒක බල බල නිකන් ඒ මට්ටමට යන්නේ වෙනද වගේමයි. රසයට අභියෝග කරන්නවත් රූප වලට අභියෝග කරන්නවත් ඒව නොදක ඉන්න දරන උත්සාහයක්වත් ඒ මොකක්වත් එයාගේ ජීවිතේ නෑ පින්නවත්නි. හැබැයි නූපන් කුසලෙ උපද්ද වුණා කියන්නේ මොකද්ද? රූප දකින්නවා. ඒ දැකපු රූප හඹාගෙන යෑමක් නෑ. හඹාගෙන යෑමක් නෑ. ඒ හඹාගෙන යෑමෙන් තමයි චන්දරාගය උපදින්නේ. රූපේ අරමුණු කරගෙන චන්දරාගයක් උපදින මට්ටමට ඇහැ පාවිච්චි කරන කමක් විතරයි නැත්තේ. රූප බලනවා වෙනදා වගේම රූප පේනවා. ඒ රූපේ දිහා අය හැරිලා බලන්නේ. ඒක එතනම අතහරිනවා. මොකද එයා උදේ අදහස් අදිෂ්ඨාන කරපු බලවත් සිත එයාට ජවයක් දෙනවා. ඒ උදේ අදිෂ්ඨාන කරපු සිතෙන් එයාට ජවය. මේ සත්‍ය අවබෝධය කියන්නේ සම්පූර්ණයෙන්ම සිතට අයිති දෙයක් නේ. පින්නත් නේ මේක කරන්නම පුළුවන්. වෙනදා වගේම රූප දකින්න ආයෙ හැරිලා බලන්නේ. දැන් ලස්සන රූපයක් දැක්කම අපි හැරිලා බලනෝනේ. හැරිලා බලන්නේ ලස්සන නම් ලස්සනයි කියලා පිළිගන්නවා. අවලස්සන නම් අවලස්සනයි කියලා සිතින් පිළිගන්නවා. අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයක් නඩත්තු වීම තීරණය වෙන්නේ ලස්සනයි කියන මට්ටමේම නෙමෙයි, ඇසහරහා නම් ආයෙ හැරිලා බලන මට්ටම ඇතුලේ. එයා හැරිලා බලන්නේ. එයා ඒ රූපේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ ලස්සන රූපේ නැවත දකින්න ලැබෙනවා නම් හොඳයි කියලා එයා තුළ යම් අදිෂ්ඨානශීලීකමක් නන්දියක් තෘෂ්ණාවක් නඩත්තු වෙන්නේ නැහැ. දකින්න ලස්සන රූප. එතකොට සිතින් ඒ ලස්සන බවත් එයා තේරුම් ගන්නවා. අවලස්සන බවත් තේරුම් ගන්නවා. නැවත නැවත ඒ රූපයේ දෙස බැලීමක්, නැවත නැවත හැරී බැලීමක්, නැවත නැවත දැකීමට තමන් තුළ මෝරණ රුචියක් අන්නේ. ඒක නඩත්තු කරන්නේ. ඒක නූපන් කුසලයක්. ඒක අපිට කරන්න බැරි එකක්. අපි ඒකට පුළුවන් තරම් එකතු වෙන්න බලනවා. දැන් එයාට තියෙනවා සතර සම්‍යප්ප්‍රදාන වීර්යයක්. උපන් කුසලය, නූපන් කුසල ඉපදවීම කියන පරිච්ඡේදයටත් එකතු වෙලා. ඒක තුනේ මොකක් නිසාද? වීර්ය එරදිපාදේ නිසා. මොකද්ද වීර්ය එරදිපාදේ කියන්නේ? උදේම නැගිටලා ඇඳේම වාඩි වෙලා ඇස් දෙක පියාගෙන යා සිතක් කිපැද්දුවා. සිතක් කිපැද්දුවා. බුදු පහන ළඟට ගිහින් පහන දැල්වල යා එක සිතක් කිපැද්දුවා. අත් දෙක එකතු කරගෙන අද රූප ඕන තරම් දකීවි. හැබැයි අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයක් නම් මම නඩත්තු කරන්නේ අද දකින්න රූප පදනම් කරගෙන කියන එක සිතක් කිපැද්දුවා. ඒ සිත වීරිය එරුදිපාදයක්. ඒ වීරිය එරුදිපාදේමයි උපන් කුසලයේ වෙන්නේ. ඒක ඉපදිලා යාගේ හිත ඇතුලේ නූපන් කුසලිය. එතකොට දැන් උපන් කුසලයක් තියෙන කෙනා දෙවණියට මොකද්ද කරන්න ඕන පින්වත්නි? නූපන් කුසලෙ උපද්දෝනේ. ඒකනේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ. නූපන් කුසලෙ මොකද? ඒ අවකාශයේදී ආය හැරිලා බලන්නේ නැති මට්ටමට ඇහත් පිළිබඳ ඇති වෙන සංයමය, සංවරය. එයා ඒ ඇහැ රූප පේන මට්ටමේදී උපේක්ෂාව තියාගෙන ඉන්නවා පුළුවන් තරම්. ඒක පාවිච්චි කරන්න පුළුවන් තියෙන ඒක වැඩ කරනවා, ඒක මම කරනවා කියලා දැනගන්න කොහොමද? රූපෙ දිහා දෙපාරක් බලන්නේ. දෙපාරක් බලන්නේ අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වේ නඩත්තු නන්න සතර සම්‍යප්ප්‍රදාන වීරියක් තියෙනවා. බලන්නකෝ එයාගේ ගුණධර්ම වැඩෙන විදිය. ඊළඟට එයාට අවශ්‍ය ප්‍රධානම දෙයක් තමයි මේ කෙලෙස් ටික වටන එක. රූප තණ්හාවෙන් තොරව ඇසට එකතු වෙන එක. අන්න ඒක කරන්නේ ඒකට ධර්මී තෝරන ඒ වීරියට ධර්මී වචනයක් කියන මොකද්ද? ඒ කියන්නේ මේ මට්ටමේදීම කෙලස් ටිකත් වටනවා. අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වෙන් නඩත්තු නොකර ඉන්නවා නෙමෙයි, විතරක් නෙමෙයි. තුන්වෙනි පියවර තමයි රූප තණ්හාවත් වටනවා. තණ්හාව වැටෙන්න ඕනනේ දුක ඉවර වෙන්න නම්. තණ්හාව කියන එක වැටෙන්නේ නැතුව Nirodha කියලා එකක් අත්දකින්න බෑනේ. තණ්හාව වැටෙන ආකාරයට විමසනවා. ඒ තණ්හාව වැටෙන ආකාරයට එයා තුළ එයා බලනවා කොහොමද? එයා බලනවා මේ මගේ ඇස නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් නේද? ඇසට පේන රූපේද නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් නේද? ඒක ආය ආය බලන්න පුළුවන් එකක් නෙමෙයි. රූප පේන මට්ටමට මගේ සිත පවතින එකට අපි කියනවා චක්කු විඥානයේ පහළවීම කියලා. ඒකත් නිරුද්ධ වී යන ස්වභාවයට අයිති එකක් නේද? ඉපදී බිඳී යන එකක් නේද? සමුදය වී නිරුද්ධ වී යන එකක්. ඇසද සමුදය වී නිරුද්ධ වී යනවා, රූපේද සමුදය වී නිරුද්ධ වී යනවා. ඇස පැත්තෙන් පහළවන යම් සිතක් වේද, ඒ සිතට අපි කියනවා චක්කු විඥාන සිත කියලා. ඒ චක්කු විඥාන සිතද නිරුද්ධ වී යනවා නේද, නිරුද්ධ වී යනවා නේද කියලා නිරෝධයම තමා තුළ ප්‍රකට කරගන්නවා. නිරෝධයෙන් ප්‍රකට කරගන්නවා. නිරෝධය ප්‍රකට කරගන්න වීරියට අපි කියනවා ආතාපී කියලා. ඒකට කියන්නේ කෙලෙස් තවන වීරිය කියලා. අන්න එතන වැඩෙන්නේ සතර සතිපට්ඨානයේ වීරිය. බලන්නකෝ ඒක කෙනෙක්ගේ තුන්වෙනි අවකාශය. පියවර කීපයක තුන්වෙනි අවකාශය තමයි ඒක. මුලින්ම සිතක් කිපැද්දුවා. ඒක උපන් කුසලයේ විදිය දැකලා නූපන් කුසලයේ ඉපදවීමට ජවය ගත්තා. දෙක තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක අර මේ රූප තණ්හාව දුරු කිරීමට නම් ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග වමනා කරනවා. ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග වමනා කරනවා. මොකද්ද ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ගය? ආතාපි ආතාපි. ඒ කියන්නේ ඇසද නිරුද්ධ වී යන ආකාරය දකිනවා. මේ ඇස පැත්තෙන් විතරමයි දැන් අපි වැඩ කරන්නේ. කන පැත්තෙන්වත්, නාසයේ පැත්තෙන්වත්, දිව පැත්තෙන්වත්, කය පැත්තෙන්වත්, මේ මනස පැත්තෙන්වත් අපි මොකක්වත් අපි වැඩි කරන්නේ නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන්, එතකොට ශබ්ද තණ්හාව නිරුද්ධ කරන්නේ කවද්ද? ඒවා නිකන් කඩාගෙන වැටෙනවා. ඒවට දත් මිටි කාලා දඟලන්න දෙයක් නැහැ පින්වත්නි. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ මේ ධර්මයේ වැඩේට. ඔය පින්නතුල්ලා එච්චර බය වෙන්න එපා. මේක මේ පුදුම පීඩාවකින් වෙහෙසකින් දිනු කරන්න ඕනේ කණිමේ. අරව නිකම්ම මේ පාරේ ඉන්නකොට අර தත්වයන් නිකන් වැටෙන්නේ. නිකම්ම වැටෙනවා. නිකම්ම වැටෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඔය ලෝකේ තියෙන විශ්මිත නිර්මාණ, ඒවා බොහොම කැප වෙලා කරලා තියෙන්නේ. කැප වෙලා දැන් සමහර ඒවා තියෙනවා එක තැනකින් පොඩියට ඒකට පොඩියට තල්ලුවක් දුන්නොත් ඔක්කොම වැටෙනවා. මේක දැන් ඔය මිනිසුන් අද එකේ කාඩ් වලින් නිර්මාණ කරනවා. ඒ කියන්නේ එකක් පෙල්ලුණොත් ඔක්කොම පෙරලලා යනවා. සමහර නිර්මාණ කරලා තිනවා එක එකකින් තමයි එක හේතු වෙලා තියෙන්නේ. එක ගැලෙහුවොත් ඔක්කොම වැටෙනවා. බලන්නකෝ ඉන්ටර්නෙට් එකේ තියෙන පොඩි පොඩි වීඩියෝස්. ගොඩාක් මහන්සිවිල ඒ සම්පූර්ණ නිර්මාණ. ඒක පෙල්ලුණාට පස්සේ වෙනම එකක් පේන්නේ. ලස්සන නිර්මාණ. ඒ වගේ විස්මිත දේවල් මිනිස්සු එක එක ඒවා කරනවනේ. ඒ කියන්නේ එක තැනකින් පොඩි ටච් කර පොඩි තල්ලුවක් දෙන්න විතරයි ඕන. තුන ඔක්කොම වැටෙනවා. ඔක්කොම වැටෙනවා. සමහර ලොකු ලස්සන නිර්මාණ තියෙනවා. ඒක වැටුන. ඒතර ඒක මහන්සියල කරපුවා. මේ සවිඥානික සත්‍යයේ ගමන උනත් සසර විඩාවෙන් නිර්මාණය වෙච්ච එකක්. කර්ම රැස් වෙලා මහ පුදුමාකාර ഘോഷාකාර ජීවිත අපිට මේ තියෙන්නේ. මේව බොහොම සෞම්‍ය ජීවිත නෙමෙයි. ඒතර මේක එක තැනකින් කෙලස් ටික කැඩුවොත් ඔක්කොම වැටෙනවා. ඔක්කොම වැටෙනවා. එක තැනකට පොඩ්ඩක් තට්ටු කරන්න විතරයි ඕන. ඒ තට්ටු කරන්න ඕන තැන හරියටම බුදුරජාණන්සේ පෙන්නලා පිරුණම් පෑයි. එතකොට යම් කෙනෙක් මේ ඇසේ මේ ඇසද නිරුද්ධ වී යන ස්වභාවයට අයිති, රූපේද නිරුද්ධ වී යන ස්වභාවයට අයිති, චක්කු විඥානේද නිරුද්ධ වී යන ස්වභාවයට අයිති කියලා බලන්න පටන් ගත්තම ඒකට කියන්නේ ආතාපි. කෙලෙස් තවන වීර. ඒක සතිපට්ඨානයට අදාළ පරිච්ඡේදයක්. ඒ විදියට වඩනකොට යා තුල වැඩෙන්න ඕන වීරිය පින්වත් ඉන්ද්‍රියක් විදියට. ඉන්ද්‍රියක් විදියට. ඒ වීරිය ඉන්ද්‍රියක් විදියට වැඩෙන්න නම් යා බලනවා බුදුරජාණන්සේ දේශ. කොහොමද? මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඇසෙන් රූප තණ්හාව දුරු කළ සේක, නිසා අරහං වන සේක. අන්න ඇසටම අදාළ විදියට සද්දා වදනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇස දුකක් වශයෙන්ද, ඇස නිරෝධ ධර්මයක් වශයෙන්ද, ඇස තුල ගොඩනැගෙන තණ්හා උපාදාන රූප තණ්හාව දුකේ සමුදය වශයෙන්ද, ඇස නිරුද්ධ වී යන ආකාරය දකින හැකියාව දුකේ නිරෝධයේ වශයෙන්ද වදාළ නිසා සම්මා සම්බුද්ධ වෙනසේක. අතීතයේ ඇසේ පැවැත්මද, අනාගතයේ ඇස ඉදිරියට පවතින ආකාරයද, මේ දැන් ඇහැ හැදිලා තියෙන විදියද උන්වහන්සේ අවබෝධ කළ නිසා විඥාචරණ සම්පන්න වෙනසේක. මේ ජීවිතයේදීම රූප තණ්හාව දුරු කළ නිසා සුගත වෙනසේක. ඇස හැදී ඇති ඇස නම් වූ ලෝකයේ හැදී ඇති ආකාරයත්, ඒ තැන සත්‍යයාගේ ඇස පැනවී ඇති ආකාරයත්, සමහර තිරිසන් ලෝකේ හැක්කදෙනවා, මනුස්ස ලෝකේ හැක්කදෙනවා, ඒ සත්‍යයාගේ ඇහැ අවකාශයේ හැදෙන ආකාරය, ඒ තැන ඇහැ හැදින්න ඇස හරහා පෙර සංසාරේ රැස් වෙච්ච සංකාර ලෝකයේ අවබෝධ කළ නිසා ලෝක විදූවනසේක. ඇසෙන් රූප තණ්හාවෙන් දුවන ලෝකයාට ඇස නිරුද්ධ වී යන ආකාරයේ වදාලට පස්සේ අය ඇසේ නිරෝධය පිණිස එකතු වූ නිසා බොහෝ දෙනෙකුට උන්වහන්සේ උපකාර කළ නිසා උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. ඇස කෙරේ රූප තණ්හාවෙන් මිනිසුත් දුවනවා, ඇස කෙරේ රූප තණ්හාවෙන් දෙවිවරුත් දුවනවා. ඇසේ මුලාව දෙවියන්ටද මිනිසුන්ටද දෙගොල්ලන්ටම පවතින නිසා බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ටම අනුශාසනා කළා, සත්තා දේව මනුස්සානම් වනසේක. මහා ප්‍රඥාවෙන් ඇස අවබෝධකටගෙන මහා කරුණාවෙන් ඇසේ නිරෝධේ ලෝකයා හමුවේ තැබූ නිසා බුද්ධ වනසේක. මේ ජීවිතයේදීම රූප ඡන්දයද, රූප නන්දියද, රූප තණ්හාවද, රූප උපාදානයද, රූප අභිනිවේශයද, රූප අනුසයද, රූප අදිෂ්ඨානයද මේ ජීවිතේම දුරු කළ නිසා, දුරු කිරීමට භාග්‍යවන්තුන් නිසා නී භගවාවන සීක කියලා ඇස අරමුණු කරගෙන භාග්‍යවතුන් හන්සේ දෙස බලනවා. එතකොට යා තුළ අධික ඉන්ද්‍රිය ධර්මයක් විදියට අර සද්ධාව වැඩෙන එක ඇතුළේම වීර්‍ය ඉන්ද්‍රිය හැදෙන්න ගන්නවා. අන්න ඒකටයි ඉන්ද්‍රිය වීර්‍ය කියන්නේ. ඊට පස්සේ ආ බලනවා බුදුරජාණන් වහන්සේ ඇසින් රූපය නිරුද්ධ කළ මම, අනේ මම තවමත් එතන නේද. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප තණ්හාව නිරුද්ධ කරපු නිසා අරහං වනසේක. මම රූප නිත්‍යකින්, රූප තණ්හාවකින්, රූප අභිනිවේශයකින් වැඩ කරන දුර්වල මිනිහෙක් නේද කියලා එයා එයා දිහා බලලා එයාව කියවනවා. එයාව කියවනකොට ඉන්ද්‍රිය සද්ධා වීර්‍ය බලයක් විදියට මෝරනවා. වීර්ය ඇසමයි බැලුවේ, ඇහෙන් එයා වැඩ කරන විදියමයි බැලුවේ, ඇහෙන් බුදුරජාණන් වහන්සේ වැඩ කරපු විදියත් බැලුවා, ඇහෙන් දැන් එයා වැඩ කරන විදිය. එතකොට දුරස්ත බවක්, භාග්‍යවතුන් වහන්සේට බොහෝම දුර බවක් තමන් තුළ පේන්නක. මම බුදුරජාණන් වහන්සේ පැත්තට යන්න ඕන, කිට්ටු වෙන්න ඕන කියලා පුදුම ජාවයක් එයා තුළ එනවා. ඒ කිට් බුදුරජාණන් වහන්සේගේ පැත්තට කිට්ටු වෙන්න ඇස හරහාමයි බුදුරජාණන් වහන්සේ පැත්තට කිට්ටු වෙන්න තියෙන්නේ. හැබැයි ඇසේ නිරෝධේ හරහා කියලා දැන් එයා වෙන විදියකින් පියවනවා. එයා කිට් බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න දරන උත්සාහයට කියනවා මොකද්ද? කිට්ටු වෙන්න දරන උත්සාහයට කියනවා වීර්‍ය බොජ්ජංගය කියලා. දැන් එයාට කිට්ටු වෙන්න මොකක් හරි උපායක් ඕනනේ. මේ සම්පූර්ණ මේ කියපු අර වීර්ය සම්බන්ධ මේ දක්වා කියපු ටිකක් තියෙන. වීර්ය ඍද්ධිපාදය, ඊට පස්සේ සතර සම්‍යක්ප්‍රදාන වීර්යයට අදාළ ඇස සම්බන්ධ වීර්ය. ඒක මට විස්තර කරන්න වෙලාව නැහැ, දැන් වෙලාව ඉවරලා තියෙන නිසා. ඊට පස්සේ සතර සති ආතාපි කියන ඇසද නිරුද්ධ වී යනවා, ඇස රූපේද නිරුද්ධ වෙනවා, චක්කු විඥාන ඒ විදිහට බලුවේ. ඒ බලාපු කමද, ඊට පස්සේ වීර්ය ඉන්ද්‍රියද ඇසට අදාළ වීර්ය බලයද, වීර්ය ඉන්ද්‍රිය වැඩුණ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඇස සම්බන්ධ වැඩ කරපු විදිය. වීර්ය බලය වැඩුණේ බුදුරජාණන් වහන්සේ එහෙම වීර්යෙන් වැඩ කළාට මම ඇස සම්බන්ධ මං කොතන දින්නේ කියලා බලනකොට දුරස්ත බව. උන්වහන්සේට කිට්ටු වෙන්න යා පාවිච්චි කළා ඇස සප්තානුපස්සනාවෙන් විදර්ශනා කළා. ඇස විදර්ශනා කරන්න බැහැ, කිට්ටු වෙනවා. වීර්ය බොජ්ජංගය මේ ටික ඔක්කොම එක මිටකට අල්ලගෙන දිනු කරනවා. ඒකට කියන්නේ සම්මා වායාමේ, ආර්යෂ්ටාංග මාර්ගයේ වීරිය. ඒක කොච්චර අමාරු වැඩක්ද ආර්යෂ්ටාංග මාර්ගයේ වැඩෙන එක. මෙන්න මේ විදියට යම් මිනිස්සෙක් එකතු වෙනවා නම් එයා ඇස සම්බන්ධ විතරයි කෙලෙස් ටික වැටුවේ, අනික හැම පැත්තින්ම කෙලෙස් ටික කඩාගෙන වැටෙනවා. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක් මේ මහ පොළොවේ. ඒකට වයස තරාතිරම බාලමහලු කතා අදාළ මේක කරන්න පුළුවන්. හැබැයි මේක ඥානවලටම යන විදියට ධර්මී ගණ්ඩ ඕනේ ඇතුළට. ඊට පස්සේ කෙලෙස් ටික වැටෙනවා. එද මේ ධර්මයේ උගා ප්‍රතිඵල සම්පන්න ධර්මයක්. සියලු දෙනාටම වහ වහා දුක නිමාව පිණිස මේ දේශනා උපකාර වේවා. දායකත්වය රත්නපුර ගොඩකවෙල කවුඩුවාවේ පදිංචි උදිත් මහවෙල මහත්මා, කාංචනා විජේසුන්දර මහත්මිය, දිනායා මහවෙල, ඔමායා මහවෙල, එනුජ මහවෙල කියන පිනොත් දරුවන් ප්‍රධාන පිනතුන් දායකත්වයගෙන කටයුතු කරලා තිබෙනවා. ඒ පිනතුන්ට ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය, මේ ගෞතම බුදු සසුනේදීම සෝතාපන්න ඵලයට පත්වීමට මේ කුසල් හේතුපකාර වේවා. පරලෝ සැපත් M.L. ලලිත් ප්‍රේමශාන්ත මහවෙල පියතුමන්ට, කාන්ති සේතුංග මෑණියන්ට, පුංචි මහත්මයා මහවෙල ආතාට, මල්ලිකා මහවෙල මැණිකයා අත්තම්මාට, පොඩි මහත්තයා මහවෙල මුත්තනුවන් මිත්තණිය ඇතුළු දෙපාර්ශව ගත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. උදිත් මහවෙල මහත්මා සහ කාංචනා විජේසුන්දර මහත්මිය ඇතුළු පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් ගුරු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කොට තිබෙනවා. සුජීවත්ව සිටින WM ධර්මසේන විජේසුන්දර ආදරණීය පියතුමන්ටත්, ඉන්ද්‍රා විජේසුන්දර මෑණියන්ටත්, විජේසුන්දර පවුලේ මහවැල පවුලේ සියලු දෙනාටත්, ධර්මශ්‍රවණීට රැස් වුණා වූ ලොකු කුඩා සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. මේ උතුම් රැස් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් අද මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරපු පිනතුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම උදිත් මහවැල මහත්මා, කාංචනා විජේසුන්දර මහත්මිය ඇතුළු ධර්ම ශ්‍රවණේ කළා වූ ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම මේ ධර්ම දානමය කුසල් සුවසීම නිවන් මඟ පූර්ණේ කර ගැනීමට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන්ටද මේ කුසල් හේතු ආසනා වේවා. සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කොට සතුටු වෙත්වා. දෙවියන්ටද මේ උතුම් කුසලානි සංස ධර්මයන් අමා නිවන් පිණිසම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.